ඊළඟ ගරු ශ්‍රේහාන් සේමසිං ඇමතුමා මුතුමන විනාඩි 28ක කාලයක්
තියෙනවා. මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, අයවැය විවාදයේ ප්‍රථම වතාවට අදහස් දැක්වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒකම විපක්ෂයෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කතා කරද්දි කිව්වා, මම ප්‍රකාශ කරා කියලා එතුමා මෙතන ඇවිල්ලා කියන්නේ ශානි අබේසේකර මහත්මයා විසින් කරන ප්‍රකාශ කියලා. මම අදටත් ඒක කියනවා. මම අදටත් කියනවා, මෙතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව ඉන්නේ. මොකද ඒ කාලේ හොඳට සතුටෙන් ජීවිතය විඳපු කට්ටිය පාස්කු ප්‍රහාරය එල්ල වෙනවා කියලා තොරතුරු ටික ලැබෙද්දී ඒ තොරතුරු දීපු මිනිස්සුන්ව ප්‍රහාරය එල්ල කරන්න පාවිච්චි කරා, බැන්නා, අවලාද නැගුවා, කිසිම අවස්ථාවකට පියවර ගත්තේ නැහැ. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය ඉවර වෙලා ඒ විමර්ශන කටයුතු සිදුවෙද්දී, අත්අඩංගුවට ගැනීම සිදුවෙද්දී, නඩු ඒ නීතිමය කටයුතු සිදුවෙද්දී අද එක එක කතා එක එක තැන්ගෙන දැන් කියනවා. ඒ හින්දා ඉස්සෙල්ලම එතුමගෙන් අපි අහන්න වෙන්නේ, එක වෙලාවක එතුමා කිව්වා එතුමාගේ තාත්තා කිව්වා ඒකන දැනන් හිටියා කියලා. ඊළඟට කිව්වා අක්කා කිව්වා ඒකන එතකොටයි දන්නේ කිව්වා. දැන් කියනවා කාජිනල් උන්නහන්සේ කියපු දෙයක් තමයි මම මේ කියන්නේ කියලා. මේ එක එක බොරු එක එක වෙලාවට පටල ඉන්නවා. ඒ හින්දා අද මේ පාස්කු එළිදා ප්‍රහාරය පිළිබඳව කඳුළු සලද්දී එතුමන්ලා මොන වගේ දේශපාලන චරිතද කියලා බලන්නකෝ. මම ගියා මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, මේ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ගනිද්දී පාර්ලිමේන්තු වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගිහාම හිතවත් හරින් මන්ත්‍රීතුමා අඩුම ගානේ එක තැනක එතුමා මෙතන ඇවිල්ලා දැන් පෙනී හිටිනවා කතෝලිකයෙක් හැටියට. හැබැයි එතුමාගේ ආගම හැටියට එතුමා ලබා දීලා තියෙන්නේ බෞද්ධ කියලා. මම අහන්නේ මෙහෙම කෙනෙක්ද මේ සාධාරණයේ වෙනුවෙන් කටයුතු කරන්නේ? තවන් එක තැනක මෙනේ ඉන්නවා කතෝලිකයෙක් කියලා, තව තැනක මෙනේ ඉන්නවා බෞද්ධ
කියලා. මං බෞද්ධය කියලා කියන්නේ කුරුස බෙල්ලේ තියෙන එන්සම්කරාගතා කියන දේ ඉඳ ගන්නවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මම මතක් කරන්නම්, මේ ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි parliament.lk මෙතෙන්ට ගිහිල්ලා බලන්න මේ ඔබතුමා දීපු තොරතුරු තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ කිසිම නිලධාරියෙක් යාලා හිතන තොරතුරු අදවත් කරන්නේ නැහැ. එහෙනම් ඔබතුමාට ඔබතුමා අර බදුල්ලේ ඉන්න කාලේ මේ කෝවිලකට යද්දී යනවා හින්දු භක්තිකයෙක් හැටියට, බෞද්ධ බන්සලකට යන අනිත් පැත්තට ආමනවා බෞද්ධයෙක් විදියට, තව දැනකට යනවා කතෝලිකයෙක් විදියට. තමන්ගේ ආගම මොකද්ද කියලා රටට කියන්න බැරි ලැජ්ජ සහගත මන්ත්‍රීවරයෙක් තමුන්නාංශ අනිත් පැත්තට අරලා බලන්න පිස්සු තමුන්නාංශටද, එහෙම නැත්නම් තමුන්නාංශ ඇඟිල්ල දික් කරන අයටද කියලා. එහෙනම් මන්ත්‍රීතුමනි, දෙබිඩි පිළිවෙත් තියෙන්නේ. මේ එක්කෙනෙක්වත් හරියට ප්‍රතිපත්තියක් දන්නේ නැහැ. එහෙනම් අපි අඩුම ගානේ පාර්ලිමේන්තුවට තොරතුරු දෙද්දී තමන්ට නිවැරදි තොරතුරු දෙන්න බැරි මන්ත්‍රීවරුනේ, තමන්ගේ නිවැරදි තොරතුරු දෙන්න බැරි මන්ත්‍රීවරු. අද
එනකොට ගරු මන්ත්‍රීතුමා, ගරු සභාපතිතුමා, මෙතුමා දිගින් දිගටම ආගම් වලට ගහනවා. හැබැයි තිරුප්පති ගෝවිලට ෂර්ට් නැතුව ගියේ.
අර ගරු ඇමතුමා,
අද පොයින්ට් එක
නම
මන්ත්‍රීතුමනි,
මන්ත්‍රීවරුන්ගේ නම සඳහන් නොකර ඔබතුමා කතා කරන්නේ.
එක්සත් ජාතික පාර්ලිමේන්තුව, ඔබතුමා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්. හැබැයි ඔබතුමා මූලාශ්‍රයට ආවට පස්සේ ඔබ ස්වාධීන මන්ත්‍රීවරයෙක්. එහෙනම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්
ගරු ඇමතුමා, ඔබතුමා නම නොකිය කතා කරන්න.
මම මේ කියන කාරණේ බොරු නම් මම මේ බොරු කාරණේත් කියන්නේ. එතුමාට කියලා බලන්න කියන්නේ. යා එතුමා තමයි නම් කිව්වනේ. හැබැයි අපි ඒවට උත්තර බඳින්න කියන්නේ. ඇයි උත්තර බඳලා වැඩක් නැති ඉඳා? උත්තර බඳලා වැඩක් නැති ඉඳා? අනුන්ට මඩ ගන්න මිනිස්සුන්ට උත්තර බඳලා වැඩක් නැති ඉඳා? එහෙනම් මතක තියාගන්න, මේ වගේ බොරු කාරයෝ තමයි අද ඊළඟට ආණ්ඩුව ගන්නවා කියතිය මෙතන කයි බොරු ගහන්නේ. අපි දැක්කනේ අතර වෙල්ගම ඇමතුමා හිටියා. වෙල්ගම ඇමතුමා පාර්ලිමේන්තුවේ දෙකක් කිව්වා. දෙකක් කිව්වහම ඊයේ තව කෙනෙක් ලව්වල දෙකක් නෑ කියෙව්වා. අද අපි මෙතන දැක්කන කියලා දරගහගෙන කතා කරන විදිය ඒ හිඳ පෞරුෂයක් නැහැ කරු මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි එතන සමාව ගත්තේ සමාව කරගත්තේ ඒ වුණාට කයි වාරු නම් කොහමද අර නිතරම කියන එකන්නේ මොකද්ද
වැල්ල
වැල්ලට බලනම් වැල්ලට එන්නේ නැහැ කිව්වා මොන වැල්ලද කරු මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි මොන වැල්ලද මේ කොයි මිනිස්සෙක් නෙමේ ඒ හිඳ කරු මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි මේ අයවැය ලේඛනය තුල ඉතාම විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වය තුළ අඩුවෙන්ම අවධානය යොමු වෙච්ච ඒ වගේම තමන්ගේ ජීවනෝපාය අහිමි වෙච්ච සියලු පාර්ශවයන්ට නැවත තමන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරන්න අවධානය යොමු කළා තියෙනවා. අපි මිලියන රුපියල් බිලියන 85 දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඍජුව වෙන් කළා තියෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඍජුව වෙන් කරද්දී කරු මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි ඒ දිස්ත්‍රික් වල තියෙන ග්‍රාම සේවක වසම් පදනම් කරගෙන තමයි දීලා තියෙන්නේ. එහෙනම් කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවෙන්න රේකී අමාත්‍යංශ වලින් සිදුවන සංවර්ධනය සහ ඒ සුබ සාධනයට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඍජුවම තමන්ගේ දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවය ජනතාව වෙනුවෙන් ඉටු කරන්න අවශ්‍ය කාරණා අපි දන්වලා තියෙනවා. ඒ වගේම කරු මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි මේ අයවැය ලේඛනය තුලම අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික්කරා චෝදනා කරා. ආණ්ඩුව අරග කරද්දී ඒක හොඳ නැහැ කිව්වා, මේක කරද්දී මේක හොඳ නැහැ කිව්වා. හැබැයි ඒක තනකවත් මොකද්ද ඊළඟට කරන්න කියන කාරණාව පිළිබඳ විපක්ෂයට අවබෝධයක් නැහැ. දිගටම පටන් ගත්තේ විදේශ විනිමය ප්‍රශ්නෙත් එක්ක. අපේ රටේ විදේශ විනිමය ලැබෙන ක්‍රම කීපයක් තියෙනවා. අපනයනයෙන් ප්‍රධානයි. මේ COVID-19 තත්ත්වය තුළ වුණත් අපිට පුළුවන් වුණා මේ මා අවුරුද්ද අවසාන වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 12 දක්වා අපේ අපනයන වර්ධනය කරගන්න. අපි අපනයනයට කිසිම බාධාවක් ඇති කරේ නැහැ. ඒ අපනයනයට අවශ්‍ය සියලුම සහයෝගය ලබා දුන්නා. ඒ වගේම අපි ආනයන සීමා කරා. ඒ ආනයන සීමා කරත් අපනයන යදවුම් සඳහා කිසිදු සීමාවක් දැම්මේ නැහැ. ඊළඟට විදේශ විනිමය සේවකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ. ඒ ප්‍රේෂණ ප්‍රමාණය අපිට බිලියන 6ක් විතර මේ අවුරුද්ද ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව මේ කොරෝනා තත්ත්වය තුළ වුණත් ඒ රටවල් වල ඇති වෙච්ච ප්‍රශ්නත් අපිට බලපෑමක් තිබ්බා. ඊළඟට ඍජු විදේශ ආයෝජන. ඊළඟට මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි රටවල් ගන්න ණය සාධාර මේ ක්‍රමවේදයන් වලට අමතරව මේ විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද කියලා මං හිතුවා. අද මහා පන්තියක් කරපු සජිත් ප්‍රේමදාස මහත්තුමා කියයි කියලා ආර්ථික විද්‍යාව පිළිබඳ. ආර්ථික විද්‍යාවේ මේ සඳහන් එක කාරණයකටවත් එතුමා උත්තර දුන්නේ නැහැ. හැබැයි සංචාරක ව්‍යාපාරය ගැන කතා කරා. අපේ රටේ බිලියන ඩොලර් බිලියන 4.5ක ආදායමක් තියෙනවා. හැබැයි ගරු මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි මේ පවතින තත්ත්වය තුළ අද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක විතර ආදායමක් සංචාරක ව්‍යාපාරේ. එහෙනම් විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග අද අවහිර වෙලා තියෙනවා. එහෙනම් අපි නවතත් අපි විපක්ෂයෙන් අහනවා මේ කියන ක්‍රමවේදයන් වලට අමතරව විරුද්ධ පක්ෂය මොකක්ද යෝජනා කරන්නේ ආර්ථිකය හැටියට ඉස්සරහට යන්න ක්‍රමවේදය. මොකද ගරු කථානායකතුමනි මම එහෙම ඇහුවේ මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි අපි 2019 ජනාධිපතිවරණය ඉවර වෙලා 2020 අවුරුද්දේ අපි ගෙනාව පරිපාලන ගස්සමෙන්තුවක් මේ පාර්ලිමේන්තුවට. දැන් ඊතරම කියනෝනේ හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් ගේන්න අපි උදව් කරන්න. මේ COVID-19 වසංගතයෙන් බලපෑමට පත්වෙච්ච අයට සහන සලසන්න අයවැයක් ගේන්න අපි උදව් කරන්න. හැබැයි ගරු මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි අපි පරිපූර්ණ ගැස්සමේන්තුවක් ගේනවා රුපියල් බිලියන 367ක. රුපියල් බිලියන 367ක පරිපූර්ණ ගැස්සමේන්තුවක් 2020 මුල් කාර්තුවේ අපි පාර්ලිමේන්තුවට ගේනවා. අපි ගේන්නේ වෙන කිසිම දෙයක් ඉන්න නෙවෙයි 2015-19 කාලේ යහපාලනීය විසින් නොපිය වූ බිල් පත්තික පියවන්. අර මෙයාලා ගිහිල්ලා ගම් පෙරළිය කියලා මුළු ගමම කණපිට ගහපු මේ ව්‍යාපෘති වලට ගෙවන්න ගෙවීම් කරන්න ක්‍රමවේදයක් තිබ්බ නැහැ. හැබැයි ගරු මූල ආශ්‍රය අනුර මන්ත්‍රීතුමනි අද ජනතාව වෙනුවෙන් යෝජනා ගේන්න කියලා කියන අය එදා ඔවුන්ගේ ආණ්ඩුව විසින්ම මුදල් නැතුව වියදම් කරලා ගෙවීම් කරන්න අපි අනුමැතිය ඉල්ලුවාම ඒ අනුමැතිය දෙන්න නැතුව කටයුතු කරා. එයාලා බැලුවා ඒ වෙලාවේ පුළුවන් ද කියලා ආණ්ඩුව පෙරලා. හැබැයි අවසානයේ කරු මූල ආසන අනුර මන්ත්‍රීතුමනි යහපාලන ආණ්ඩුව නොපියවූ බිල්පත් රුපියල් බිලියන 423ක් අපේ ආණ්ඩුව ගෙවලා තමයි අපි ආණ්ඩුවේ වැඩ කටයුතු පටන් ගත්තේ. එදා ආයේ පරතරය 6.6% කියලා පෙන්වුවට කරු මූල ආසන අනුර මන්ත්‍රීතුමනි සත්‍ය වශයෙන්ම මේ කියපු වියදමුත් එක්ක 9.6% ආයවයි පරතරයක් එක්ක තමයි අපි ආණ්ඩුව එදා බාරගත්තේ කියන එක මතක් කරන්න ඕනේ. එයින්ද COVID-19 වසංගත තත්ත්වය ආවා. ඒකේ අනික් රටවල් වගේම අපේ රටටත් බලපෑම් තිබ්බා. එතකොට විරුද්ධ පක්ෂය උත්සාහ කරා COVID වලින් ආණ්ඩු පෙරලන්න පුළුවන්ද කියලා බලන්න. රටේ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වුණත් කමන්නේ COVID වලින් ආණ්ඩු පෙරලන්න පුළුවන් වේවිද කියලා බලන්න හැදුවා. හැබැයි අපි අතිගරු ජනාධිපතිතුමා එන්නත් ටික ගෙනල්ලා එක එන්නතක් දෙකක් නෙමෙයි ලෝකෙ නිෂ්පාදනය කරන හැම එන්නත් වර්ගයේම ගෙනල්ලා අපිට ආධාර වශයෙන් ලැබුණා. අනික් ටිකට අපි මුදල් ගෙවලා අපි මේ රටේ 62%කට වඩා ජනතාව එන්නත් දෙකම ලබා දීලා මේ රට සුරක්ෂිත කරා. මරණ සංඛ්‍යාව අඩු වීම අද විපක්ෂයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ආසාදිතයන් සංඛ්‍යාව අඩු වීම අද විපක්ෂයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා ඉදිරි මාස කිහිපය තුළ මේ විපක්ෂයේ ඒකම පරමාර්ථය නැවත රට වසා දමන තත්ත්වයට ආසාදිතයන් වැඩි කිරීම. රට වසා දමන තත්ත්වයට ආසාදිතයන් වැඩි කිරීම. මරණ සංඛ්‍යාව වැඩි වෙලා ඒකෙන් සතුටු වෙලා මේ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කරන්න පුළුවන් මට්ටමට එන්නද මේ විපක්ෂය කටයුතු කරන්න කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. එහෙනම් ගරු කථානායකතුමනි ගරු පුලාස්රාඩුඩ මන්ත්‍රීතුමනි අපි රටක් හැටියට ගත්තොත් මේ අද අපිට චෝදනා කරන විපක්ෂය අපිට කිසිම වෙලාවක සුන්දර ආර්ථිකයක් දුන්නේ නැහැ. කිසිම වෙලාවක සුන්දර ආර්ථිකයක් අපිට දුන්නේ නැහැ. කඩා වැටිච්ච හිස් වෙච්ච මහ බණ්ඩාගාරයක් එක්ක තමයි අපිට ආර්ථිකය බාර දුන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා 2015 මැතිවරණය පරාජය වෙලා යද්දී අපි ශක්තිමත් ආර්ථිකයක් යහපාලනයට බාර දීලා තිබ්බා. ඒ යහපාලනයට බාර දීපු ආර්ථිකය ඔවුන්ගේ තිබ්බ නොහැකියාවයි. ඔවුන් කිසිසේත්ම රටේ ජනතාව ගැන හිතමුණ තියෙනවා. එයාලට ඍෂිසේ විනෝද වෙන්න ඕනේ හින්දා ක්‍රමානුකූලව ගත්ත තීන්දුව හින්දා ආර්ථිකය කඩා වැටුණා. ඒ හින්දා ගරු මූල ආසන අඩුවට මන්ත්‍රීතුමනි අපිට ලැබුණේ ආර්ථිකයේ වර්ධනයේ තිබ්බ 2.3%. අපි බාර දීපු ආර්ථිකයේ තිබුණේ 7%ක ආර්ථික වර්ධන වේගයක්. එහෙනම් අපි ඉතාම දුර්වල ආර්ථිකයක් අරගෙන අපි 2020 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ දෙවෙනි කාර්තුවේ ඍජුවම කොරෝනා වසංගතයෙන් බලපෑම් ඇති වුණා. ඒ ආර්ථිකයේ වර්ධන වේගය ක්‍රමානුකූලව අඩු වුණා පළවෙනි කාර්තුව දෙකේ 2020. හැබැයි ගරු මූල ආසන අනුර මන්ත්‍රීතුමනි මේ මාරාන්තික වසංගත තත්ත්වය තුලත් ඒ කළමනාකරණය කිරීම සඳහා අධිකරු ජනාධිපතිතුමා රජය ගත්ත පියවරයන් තුළ 2020 අවුරුද්දේ අපි 3 කාර්තුවේදී 1.3% වර්ධනයක් ගන්නවා. අපි 2020 දෙවැනි කාර්තුව වෙද්දී නැවතත් 1.3% වර්ධනයක් ගන්නවා. අපි 2021 පළවෙනි කාර්තුව වෙද්දී 4.3% ආර්ථික වර්ධන වේගයක් ගන්නවා. ඒකින්ද අපිට වැඩපිළිවෙලක් තියෙන ආණ්ඩුව. වැඩපිළිවෙලක් තියෙන ආණ්ඩුව. ඒ වැඩපිළිවෙල තුළ තමයි දැන් එදා ගරු මූල ආසන අනුර මන්ත්‍රීතුමනි මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුව බාරගද්දී ඇමරිකානු ඩොලර් බිලියන 25ක ආර්ථිකයක් තිබ්බේ අපේ රටේ. මේ ඩොලර් බිලියන 25ක ආර්ථිකය ඩොලර් බිලියන 82 දක්වා ප්‍රසාරණය කරන්න මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට පුළුවන් වුණා. ඒ දුර දැකලා කටයුතු කරපු හින්දා 2005 අපේ රටේ per capita income එක ඇමරිකානු ඩොලර් 1,442 ගරු මූල ආසන අනුර මන්ත්‍රීතුමනි තිබ්බේ. 2015 වෙද්දී ඒක පුද්ගල ආදායම ඩොලර් 3,841 දක්වා වැඩි කරා. ඔබතුමාලම නියෝජනය කරපු ආණ්ඩුවේ 2015 ඉඳලා 19 වෙද්දී ඒක පුද්ගල ආදායම 3,852 දක්වා වැඩි කරනවා. කීයද වැඩිවීම? ඇමරිකානු ඩොලර් 11යි. ඔන්න මහ ලොකු ආර්ථිකයක් බාර දුන්නා කියලා කියන කණ්ඩායම. ඊළඟට මේ රටේ විතරක් නෙවෙයි අපේ රටෙත් උද්දමනයකට ලක් වෙලා තියෙනවා. හැබැයි මුළු ලෝකෙම ගත්තොත් මුල අසල අඩු වුණ මන්ත්‍රීතුමනි 140කින් අත්‍යවශ්‍ය බාන්න මිල ඉහළ කියලා තියෙනවා. 140කින් අත්‍යවශ්‍ය බාන්න මිල ඉහළ කියලා තියෙනවා. 140කින් අත්‍යවශ්‍ය බාන්න මිල ඉහළ කියලා තියෙන අවස්ථාවක අපිට පුළුවන් වෙලා තියෙනවා 105-107 අතර උද්දමන වේගයක් තුල මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න. එහෙනම් අපි අමාරුවෙන් ආර්ථිකය මෙහෙවගෙන යද්දී ඒකට කකුලෙන් අදින්න විපක්ෂය සූදානම් වෙලා ඉන්නවා. දැන් විරුද්ධ පක්ෂය දිගටම කිව්වා අපිට බැහැ ආයෝජන අරගෙන එන්න කියලා. ඒ බැහැ කියන අය කරපු ඉදේ මම කියන්නම්කෝ. 2009 අවුරුද්ද ගත්තොත් මේ රටේ තීරණාත්මක අවුරුද්ද වුණා. යුද්ධය අවසන් කරන අවුරුද්ද වුණා. යුද්ධය අවසන් කරන අවුරුද්දත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමරිකානු ඩොලර් මිලියන 516ක ඍජු විදේශ ආයෝජනාව. ඍජු විදේශ ආයෝජනාව. ඊළඟට 2014 අවුරුද්ද වෙද්දී අපි ඒක 1635 දක්වා ආයෝජන වැඩි කරගත්තා. හැබැයි ආයෝජන වලට මිත්‍රශීලී යහපාල ආණ්ඩුව මොකද කරේ? ඔවුන්ට බැරි වුණා එදා 2014 අපේ ආණ්ඩුව ගෙනාපු ආයෝජන ප්‍රමාණයවත් ගේන්න. ඔවුන් ඒක වැඩි කර ඔවුන් 2019 වෙද්දි ගේන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1189. එතනින්ම තේරුම් ගන්න විදේ ආයෝජන වෙනුවෙන් මිත්‍රශීලී පරිසරයක් හදන්න පුළුවන් ආණ්ඩුව අපේ ආණ්ඩුව කියන කාරණාව. ඊළඟට 2015-2019 කාලේ ගත්තොත් දරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි සඳහන් වෙනවා ආයෝජන මිලියන 7000ක් ආවා කියලා ඇමරිකානු ඩොලර්. හැබැයි ඔබ දන්නවද ඔබතුමාලා ආයෝජන ගෙනාවේ කොහොමද කියලා? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හම්බන්තොට වරාය හදලා මේ රට නාවික කේන්ද්‍රස්ථානයක් බවට ආසියාවේ පත් කරද්දී ඔබතුමාලා ඩොලර් මිලියන 1120කට හම්බන්තොට වරාය 99 අවුරුදු ඒවා දෙකකට බදු දීලා ඒක ආයෝජනයක් හැටියට සලකනවා. කාගෙද මේ ආර්ථික විද්‍යා න්‍යාය? තමා ලංකාවට තියෙන දේපල ලංකාවට තියෙන වත්තමක් බදු දීලා ඒ බදු දීම ආයෝජනයක් හැටියට සලකනවා. මේ ඔබතුමාලගේ කාලේ ආයෝජන ගැන කතා කරාට ඒ අවුරුදු පහක කාලය තුල ඇමරිකානු ඩොලර් මිලියන 2038ක් අරගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය අස්සන් කරපු කිව්සු. ඒ ගෙනාවු එකඟතාවය. ඒ හින්දා අපිට පේන්නේ මේ අයවැය විවාදයේ පුරාවටම දෙගින් දිගටම රාජපක්ෂවරුන්ට මඩ ගහන්න විතරයි මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්නේ. මම ඒකනේ කිව්වේ විදේශ විනිමය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පිළිබඳව විරුද්ධ පක්ෂ කතා කරනවා නම් මම ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ගේන මාර්ග කිව්වා. ඒ මාර්ගවලින් පරිබාහිර මාර්ගයේ මොකද්ද විපක්ෂය යෝජනා කරන්නේ? ඒකයි මම කිව්වේ ඒ විපක්ෂයට කිසිම අදහසක් නැහැ. ඊළඟට ගරු මූලාසනානුඩ මන්ත්‍රීතුමනි මුළු රටක් නොමග යවුවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. හැමදාම වගේ පුරුද්දට කරන දේ සහජ දක්ෂතාවයක් තියෙන්නේ මේ රට ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ නොමග යවන්න පුළුවන් විදියට. හැබැයි රාජපක්ෂවරු මේ සමස්ත අයවැයෙන් 64ක් වෙන් කරගෙන කියලා ජනතා විමුක්ති පෙරමුණයි සමගි ජනබලවේගයයි කිව්වා. හැබැයි අපි ඒ කියන ඕනෑම මන්ත්‍රීවරයෙකුට ආරාධනා කරනවා එන්න විවාදයකට අපි පෙන්වන්නම්. සැබවින්ම ඔය කියන අමාත්‍යංශ ලේඛනයේ මුළු අයවැය ලේඛනයෙන් වෙන් වෙලා තියෙන 129.08 129.08 ආරක්ෂක අමාත්‍යංශය ගැන කතා කරනවා. ආරක්ෂක අමාත්‍යංශයට මුදල් වෙන් කිරීම වැඩි කරා කියලා කියනවා. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මතය සජිත් ප්‍රේමදාස පාර්ශවයත් අරගෙන ගියා. හැබැයි අපි කියන්න ඕනි මේ රටේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත තරුණ තරුණියන් ලක්ෂයක් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා දෙන්න ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණයත් අන්තර්ගත වෙලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ වැල්ශීර්ෂය තුල. එහෙනම් මේ ආරක්ෂක අමාත්‍යංශයේ වැල්ශීර්ෂය හුදෙක් යුද කටයුතු වලට ලව් කරන්න එපා. මේ රටේ ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන්න වියදම් ටික අවශ්‍යයි. රුපියල් බිලියන 270කට ආසන්න ප්‍රමාණයක් කියන්නේ අපේ රටේ ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන වැටුප්පා වේතන ගෙවල ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දීලා ඒ ටික පවත්වාගෙන යන්න අපි දන්නවා. LDT හිතවත් ගන්නාන් ත්‍රිවිධ හමුදාවට විරුද්ධ වුණාට අපිට පුදුමයි සමගි ජන බලවේගයත් ඒකත් එක්ක අත්වල් බැඳගෙන ත්‍රිවිධ හමුදාවට විරුද්ධ වීම හැබැයි සාධාරණයි. එකම වතේන ඉන්නේ. ඒ වගේම ගරු මූල ආශ්‍රාඩුඩ මන්ත්‍රීතුමනි, මං ඊටාම වගකීමෙන් කියන්න ඕනේ තව කාරණයක් තියෙනවා. ඒක තමයි මේ අයවැය ලේකණේ පුරාවටම අධ්‍යාපන විෂය පිළිබඳව කතා කරා. ඒ වගේම සෞඛ්‍ය පිළිබඳව කතා කරා. අපි ඊටාම වගකීමෙන් කියනවා අධ්‍යාපනයට අපේ රටේ මේ අයවැය ලේකණය තුල සියලු අමාත්‍යංශ සහ පළාත් සභාවලට වෙන් කරපු මුදල තුල 13.8% මුදල් ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. 13.8% මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් වෙලා තියෙනවා. 11% සෞඛ්‍යයට වෙන් වෙලා තියෙනවා. 8% කෘෂිකර්මාන්තයට වෙන් වෙලා තියෙනවා. ඒ හින්දා මේ එක්ක කරුණු නොදැනගෙන විපක්ෂය චෝදනා කරනවා. එහෙම නැත්නම් කරුණු දැනගෙන අනිත් ජනතා රටේ ජනතාව කරුණු නොදන්න වාසේ සලකලා කරුණු ඉදිරිපත් කරනවා. ඒ හින්දා අපේ රටේ ආනායන ආර්ථිකයෙන් මිදෙන්න ඕනි අපි. ආනායන මත යැපීම අපි මිදෙන්න ඕනි. මම ඒකට කියන්නේ හොඳම උදාහරණ තමයි මේ මෑත කාලයේ ගරු මූල ආශ්‍රාණ්ඩුඩ මන්ත්‍රීතුමනි, ආනායනික භාණ්ඩවල මිල ඉහළ යනවා. එකක් ඒ නිෂ්පාදනය කරන රටවල්වල මිල ඉහළ යනවා. වගේම නාවික සහ ගුවන් ප්‍රවාහනයට අධික මිලක් ගෙවන්න සිදු වෙලා තියෙනවා COVID-19 වසංගත තත්ත්වය තුළ. ඒ තුළ කිරිපිටි ආනයනයේදී ඒකයි අපි දේශීය කිරි කර්මාන්තය, දියර කිරි කර්මාන්තය, පසු සම්පත් අංශය ශක්තිමත් කරන්න මේ අයවැය මූලිකත්වය අරගෙන තියෙන්නේ. කිරිපිටි මිල බැලුවොත් ගරු මූල ආශ්‍රාණ්ඩුඩ මන්ත්‍රීතුමනි, 2020 මෙට්‍රික් ටොන් එකක් 3210ක් වුණා. මේ අවුරුද්දේ වෙද්දී 3920ක් වෙලා තියෙනවා. 122කින් කිරිපිටි මිල වැඩි වෙලා තියෙනවා. ආනයනික කිරිපිටි මිල ලෝක වෙළඳ පොලේ. ඊළඟට ගෑස් මිල 93.3කින් වැඩි වෙලා තියෙනවා ජාත්‍යන්තර වෙළඳ පොලේ. ඒ වගේම බොරතෙල් මිල ගත්තොත් ගරු මූල ආශ්‍රාණ්ඩුඩ මන්ත්‍රීතුමනි, 74.5% ලෝක වෙළඳ පොලේ වැඩිවීමක් වෙලා තියෙනවා. එහෙනම් අපි ආනයන මත යැපෙන්න ලෝක වෙළඳ පොලේ මිල ගණන් වලට අපේ ආර්ථිකය වෙනස් කරගන්න අපිට සිදු වෙනවා. එහෙනම් අපි නිෂ්පාදනයට වැඩි ඉඩක් දීලා තියෙනවා. අපි මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ආනයනේ සීමා කරලා තියෙනවා. ආනයනේ සමහර ඒවා නවත්තලා තියෙනවා. අපේ රටේ කර්මාන්ත වලට විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අපි හිතනවා COVID-19 වසංගත තත්ත්වය තුළ අපිට ඇති වෙච්ච මූලික බලපෑම, විශේෂයෙන්ම ගත්තොත් මේ සෞඛ්‍ය අංශය සහ අනිකුත් අංශ, COVID මර්ධනය කිරීම සඳහා කරපු වියදමට අමතර වියදමක්, ඒ කියන්නේ සියලු අමාත්‍යංශ දෙපාර්තමේන්තු කරපු වියදමට අමතරව රුපියල් බිලියන 117.5 2020 වර්ෂයේ රජය දලව තියෙනවා. ඒ වගේම 2021 අවුරුද්දේ මේ වන විට බිලියන 210ක් අමතරව රජය වියදම් කළා තියෙනවා COVID-19 මර්ධනයට. ඒක මම දැක්කා දිගින් දිගටම විවිධ මන්ත්‍රීවරු මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ ප්‍රතිශතයක් හැටියට කොච්චරද කියලා කියන්න පටන් අරගෙන තිබ්බා. ගරු මූල ආශ්‍රාණ්ඩුඩ මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත අනුව COVID මර්ධනයට අමතරව දරන වියදම් තුල දළ දේශීය නිෂ්පාදනයෙන් 1.3% ලංකාව දරලා තියෙනවා. ඔස්ට්‍රේලියාව 1%, කැනඩාව 2.8%, ඉතාලිය 1.2%, ජපානය 2.1%, අපේ අසල්වාසී ඉන්දියාව 0.05%, 100%, පකිස්තානය 0.04%, බංගලාදේශය 0.09%. එහෙනම් අපි ඉතාම ගෞරවයෙන් විරුද්ධ පක්ෂයෙන් ඉල්ලනවා මේ බොරු කියන්න එපා මේ සභාගර්භය තුල. ඒක එකක් COVID මර්ධනයේදී සෞඛ්‍ය අංශය ඉඳලා ආරක්ෂක අංශය ඉඳලා රාජ්‍ය සේවකයන් ඉඳලා එවැගේම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච පුරවේසියාගේ ඉඳලා මේ රටේ සමස්ත ජනතාවටම කරන මහා ගෞරවයක් කියන එක මං ඊටාම වගකීමෙන් කියන්න ඕනේ. ඒ හින්දා අපි රටක් හැටියට අපිට අරමුණක් තියෙනවා. අපේ අරමුණ තමයි මේ ආයවැය පරතරයේ 8.5% අඩු කිරීම. අපේ ණය බරතාවය අද 100% ඉක්මවලා ගිහිල්ලා තියෙනවා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට.
ගරමතුන තව විනාඩි දෙකක් කාලය.
එදා අපේ රජයේ බාර අරගෙන කටයුතු කරද්දී අපි මේ ණය බර ප්‍රතිශතය ණය ප්‍රමාණයේ ප්‍රතිශතය 88% දක්වා අඩු කරා ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි. එහෙනම් අපිට ඒක කිරීමේ හැකියාව තියෙනවා. අපිට අරමුණක් තියෙනවා. අපිට ඒක කරගෙන යන්න පුළුවන් ක්‍රමවේදය සහ දක්ෂතාවය තියෙනවා. එහෙනම් මේ පාර්ලිමේන්තුව ආයවැය ලේකඩේ ඉදිරිපත් කරන අවස්ථාවේ සමස්තයක් හැටියට මඩ ගැහිීමට පාවිච්චි කරනවා වෙනුවට ආණ්ඩුවට රජයට එවැගේම ජනතාවට යෝජනාවලියක් දුන්නා නම් ඒක වඩා හොඳයි කියන එක තමයි අපේ අර. එහෙනම් අපිට මේ රට නැවත ගොඩනගන්න පුළුවන්. අපි මේ දුෂ්ට විපක්ෂයත් එක්ක කොරෝනා ප්‍රවර්ධනය කරන විපක්ෂයත් එක්ක මරණ සංඛ්‍යාව වැඩි වුණාම සතුටු වෙන විපක්ෂයත් එක්ක බොරු අවලාද නගන විපක්ෂයත් එක්ක මේ කණ්ඩායමත් එක්කම තමයි එදා යුද්ධය අවසන් කරේ. ඒ විදිහටම අපි මේ කොරෝනා තුලින් බැටකාපු ආර්ථිකය ගොඩනගවරන් කියන එකත් ප්‍රකාශ කරමින් ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි මට තප්පර 30ක් දෙන්න. ඔබ නියෝජනය කරන විරුද්ධ පක්ෂයේ විශේෂයෙන්ම අපිට චෝදනා ඉල්ල කරේ මේ ගමේ ගම ගොඩනගන්න ගමේ නියෝජිතයන්ට මුදල් වෙන් කිරීම. ඔබතුමා දන්නවද 3297යි පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඉන්නේ පළාත් පාලන ආයතනවල. හැබැයි මේ රටේ 1431ක් ඉන්නවා විරුද්ධ පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු. විරුද්ධ පක්ෂේ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරු. එයින්ද ඉතිහාසයේ පළවෙනි වතාවට ගමේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ගමේ නියෝජිතයන් හඳුනාගෙන ගමේ ජනතාවට අවශ්‍ය විදියට කරන්න තමයි මේ අපි ග්‍රාමීය සංවර්ධනයට මුදල් වෙන් කළා තියෙන්නේ. එහෙනම් ඔබතුමාලා කුහක වෙන්න එපා. අපිට ඔබතුමාලාගේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද විමධ්‍යගත මුදල් නඳුනට අපි ඔබතුමාලාගේ විමධ්‍යගත මුදල් මිලියන 15 දක්වා වැඩි කරලා තියෙනවා. එහෙනම් අපි ආණ්ඩු පක්ෂයටයි විපක්ෂයටයි කියන කාරණාවේදී ජනතාවට සහන ලබා දීලා දෙපෙයින් හිටගන්න ආර්ථිකයක් නැවත ගොඩනගද්දී අපි දේශපාලන වශයෙන් බේද කරන්න සූදානම් නැහැ. එහෙනම් ඒ පාඩමත් ඒ ඉතිහාසයට එකතු වෙන අලුත් පරිච්ඡේදයක් කියන කාරණාවත් ප්‍රකාශ කරමින් මේ ආයවැය ලේකණයට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා භවිෂ්‍ය.
ස්තුතියි ගරු ඇමතුමනි. ඊළඟට ගරු ප්‍රසන්න රණතුංග ඇමතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
මුලාසනේ බොන ගරු මන්ත්‍රීතුමනි, රටේ ජාතික ආරක්ෂාව විනාශ කරපු රට විනාශ කරපු ආණ්ඩුව පරාජය කිරීම සඳහා මේ රටේ ජනතාව පිළිගැනීමේ මීට වසර දෙකකට පෙර එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපතිවරයා ලෙස පත් කරන්න පෙළගැසුණු අපේ රටේ 169ක් වූ ජනතාවට ආචාර කරන ගමන් අපි ඔවුන්ට එක දෙයක් කියන්න කැමති. මහින්ද ගෝඨාභය සුසංයෝගයේ සෑදී මේ ආණ්ඩුව ඔබ එදා අප කෙරෙහි තිබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ කියන පණිවිඩය අපි මේ අවස්ථාවේ මුලින්ම දෙන්න ඕනේ. පසුගිය වසර දෙක තුල අපිට කටයුතු කරන්න සිදු වුණේ ගෝලීය කොවිඩ් වසංගතය සමගයි. ඒ නිසා අපේ රටේ විතරක් නෙමෙයි මුළු ආර්ථිකයම කඩන් වැටිලා ලෝකයේම ජනතාවට පීඩාවට පත් වෙලා. නමුත් ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය අඹපල් රේණුවකින් හෝ පළදු නොකරන බවට ආණ්ඩුව සහතික වෙන්න කැමැති ගරු කතානායකතුමනි, අද අපි විවාද කරන්නේ අපේ ආණ්ඩුවේ දෙවන අයවැය ගැයයි. ගරු වැසිර රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතුමා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මංගල අයවැය ලෝක ආර්ථික තත්ත්වය අනුව කිසිදු රටකට මේ වෙලාවේ ජනතාවට විශේෂ සහන ලබා දෙන්න බෑ. ලෝකයේ බලවත් රටවල් පවා සහන හැකියතා කපා හරිමින් ආර්ථිකය පවත්වාගෙන යන්න කටයුතු කරන වෙලාවක් මේක. ලෝක බැංකුව සියලුත්ම වාර්තාවලින් පෙන්වා දෙන ආකාරයට ලබන වසර තුළ අපට මේ ලෝක අර්බුදයට මුහුණ පාන්න සිද්ධ වෙනවා. භාණ්ඩ මිල වේගෙන් ඉහළ යාම නවත්තන්න හැකි වෙන්නේ නැහැ. අද රටේ භාණ්ඩ මිල වැඩි, ඒක අපි පිළිගන්නවා. හැබැයි මේකට පැලස්තර දැමීමෙන් පළක් වෙන්නේ නැහැ ගරු මූලාසන මන්ත්‍රීතුමනි. භාණ්ඩ මිල අඩු කරන්න නම් භාණ්ඩ සුලභ වෙන්න ඕනි. මේක සරල ආර්ථික රීතියක්. ඒක නිසා මුදල් ඇමතුමා මෙවර අයවැයෙන් නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම සඳහා මූලික අවධානය යොමු කර තිබෙනවා. මේ අයවැය මා දකින්නේ පවතින කොවිඩ් වසංගතය තුළ බිඳ වැටි ඇති ආර්ථිකය ගොඩ ගැනීම සඳහා පදනම් සැකසූ අයවැයක් ලෙසයි. කරු කතානායකතුමනි, කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු ලෝක ආර්ථික ගොඩ ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල්වල අවධාන යොමු වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයටයි. වසංගතයට දැඩි බලපෑමක් ලක් වූ ප්‍රධාන ශේෂ්‍ය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාර සංවිධානය අනුව කොවිඩ් වසංගතය නිසා ලෝකයේ අපනයන ආදායමෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3 හා ඍජු සංචාරක දළ දේශීය නිෂ්පාදනයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2කට වැඩි පාඩුවක් ලෝකයේ ආර්ථිකයට සිදුව තිබෙනවා. එමගින් ලෝකයේ රැකියා මිලියන 100ට අධික සංඛ්‍යාවක් අවදාන ලක්ව තිබෙන බව කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි පවසන්නේ. එසේනම් අද ශ්‍රී ලංකාවේ මිලියන 3ක් වගේ සංචාරක ශේෂ්‍යයට ඍජු හා වක්‍ර සම්බන්ධ සියලු ශේෂ්‍යයට සම්බන්ධ පුද්ගලයන් අද විශාල අභියෝගයකට මුහුණ දෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයත් කොවිඩ් වසංගත නිසා සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයේ 100%ම පෞද්ගලික අංශය මගින් මෙහෙවන කර්මාන්තයක්. රජයේ සිදු කරන්නේ නියාමනය කිරීමට පමණයි. 130කට ආසන්න පිරිසක් මේ රටේ සංචාරක ව්‍යාපාරයේ යෙපෙනවා. කොවිඩ් වසංගතය නිසා උන්ගේ ජීවනෝපාය අහිමි වුණා. කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධ හේතුවෙන් වාර්ෂිකව 104.5% පමණ සීපාවු තිබූ සංචාරකයන්ගේ පැමිණීම යුද්ධයෙන් පසු 123 දක්වා වැඩි වුණා. වැඩිම සංචාරක පිරිස ලංකාවට පැමිණියේ 2018 වසරේදී. සංචාරක ශේෂ්‍යයෙන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5කට කිට්ටුයි. මේ සම්පූර්ණ ආදායම කොවිඩ් නිසා අපට අහිමි වුණා. 2018 වර්ෂයේදී සංචාරක ශේෂ්‍යයේ වාර්තාගත ආදායමක් ලබා ගත්තේ 2009 යුද්ධය අවසන් වීමෙන් පස්සේ. එවකට ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස වර්තමාන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා බව සංචාරක ශේෂ්‍යයේ ප්‍රවීණයන් නිරන්තරයෙන් පවසන දෙයක්. සංචාරක ශේෂ්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන්නේ ඒ කාලයයි. කරු කතානායකතුමනි, කොවිඩ් නිසා පීඩාවට පත්වෙච්ච සංචාරක ශේෂ්‍යයේ නිර්තුවන් රැකගැනීම රජයක් ලෙස අපි විවිධ පියවර ගත්තා. මහා බැංකු වාර්තා අනුව සංචාරක ව්‍යාපාරයේ නිර්තුවන් රුපියල් ට්‍රිලියන 365ක් ණය ලබාගෙන තියෙනවා. අපි මේ ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබා දුන්නා. ලීසි ලබා ගත්ත අයට ඒවා ගෙවීම සඳහා සහන කාලයක් ලබා දුන්නා. මහා බැංකුව විසින් මූල ආයතන මගින් එලෙස ලබාගත් සංචාරක ශේෂ්‍යයේ ණය හා ලීසි පාසුකම් ගෙවීම සඳහා ලබා දී තිබෙන සහනය ලබන වසරේ මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන් සඳහා විදුලි හා ජලපත් ගෙවීමට ලබා දී ඇති කාල සහන කාලය පසුගිය මාසයෙන් අවසන් වුණත් ඒ දීර්ඝ කරන ලෙස අදාළ අමාත්‍යාංශ වලින් අපි ඉල්ලීම් කරලා තියෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් 2050 දිනක් සඳහා රුපියල් 20,000 බැගින් දීමනාවක් ගෙව්වා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 41ක්. ලියාපදිංචි සංචාරක රියදුරන් වෙනුවෙන් රුපියල් 15,000 බැගින් මුදලක් ගෙව්වා. ඒ අනුව රියදුරන් 2156කට රුපියල් මිලියන 32.334ක් ගෙවලා තියෙනවා. පළාත් සංචාරක මාර්ගෝපදේශකයන් 511කට රුපියල් 15,000 බැගින් අපි ගෙව්වා. මේ මුදල් අපි ගෙව්වේ සංචාරක සංවර්ධන අධිකාරිය අරමුදල් වලින්. මේ ගෙවීම් සිදු කළේ රජය විසින් අවස්ථා දෙකකදී ගෙවනු ලැබූ රුපියල් 5,000 දීමනාවට අමතරවයි. සංචාරක සේවයන් සපයන ආයතන සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචියේදීද ඒ සඳහා අය කරනු ලබනු ගාස්තු අපි ඉවත් කර තියෙනවා. මේ මොන සහන දුන්නත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න නම් මේ රටට පැමිණෙන සංචාරක ප්‍රමාණයන් වැඩි කරන්න ඕනි. සංචාරක ශේෂ්‍යය තුළ අපි පැලස්තර දාලා මේ සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න බෑ. 2009 අපි අධ්‍යක්ෂකම් උපයෝගී කරගන්න ඕනි. යුද්ධය අවසන් වුණයින් පස්සේ තමයි මම මුලින් කිව්වා වගේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ සංචාරක ශේෂ්ත්‍රය නගා සිටුනේ. එහෙමනම් මේ අභියෝගය අපි ජයග්‍රහණය කරන්න අද මේ වෙනකොට අපි අවශ්‍ය පසුබිම නිර්මාණය කරගෙන යනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ සඳහා අවශ්‍ය කරන සංචාරක ශේෂ්ත්‍රය විතරක් නෙමෙයි මේ වෙනකොට මුළු රටේම ජනගහනයේ 80%කට වැඩි ප්‍රමාණයකට පූර්ණ එන්නත් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. සංචාරක ශේෂ්ත්‍රයට ප්‍රමුඛතාවයක් දීලා මේ එන්නත ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. අද මේ රට සංචාරකයින්ට හිතවාදී රටක් බවට පත් කරන්න නම් මේ රටට එන අයව සෞඛ්‍ය සම්පන්න ක්‍රමවේදයන් අනුගමනයෙන් කටයුතු කරන්න වෙනවා. අපි දකිනවා පෞද්ගල මාසෙ දෙක කාල සීමාව තුළ ප්‍රමාණිකූලව සංචාරකව ලංකාවට එනවා. ඒ එන්නේ මේ රට කොවිඩ් වසංගත වෙනුවෙන් ගෙන ඇති පියවරම් පිළිබඳව ඒ අයගේ තියෙන අවබෝධය නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපි දැක්කා පෞගිය දවස්වල මේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු මේ සංචාරක ශේෂ්‍ය ගැන කිව්වා. මේ රටට එන්නේ හිඟන සංචාරකෝ කියලා සමහර අය ප්‍රකාශ කරා. වෙන්න පුළුවන් ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අපේ රටේ සංචාරක ශේෂ්‍ය පෞද්ගලික ව්‍යවසායකයන් විසින් මේක ගොඩ නැගුවා මිසක් මේ රටේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් හැදුන්නේ නැහැ. මීට පෙර ග්ලෝබල් ප්‍රොමෝෂන් එකක් කරේ, රට ගැන ඩෙස්ටිනේෂන් ප්‍රොමෝෂන් එකක් කරේ තරු බැසිල් රාජපක්ෂ මහත්මයා සංචාරක ඇමතිවරයා හැටියෙදි. එන් පස්සේ පළවෙනි අවස්ථාව තමයි අපි මේ වෙනකොට වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ රටේ පිළිබඳව ලෝකේ ප්‍රවර්ධන වැඩසටහන් කරන්න අද කොවිඩ් වසංගතයත් එක්ක කඩන් වැටිච්ච අපි මේ රට බාර ගන්නකොට මහා බැංකුව හොරකම් කරපු මිනිස්සු අද කතා කරන දේවල් ගැන අපි පුදුම වෙනවා. මහා බැංකුව හොරකම් කරනකොට එව්වයින් මුදල් ලබා ගත්ත මිනිස්සු අද බෝධිසත්වයෝ වගේ ඇවිල්ලා මෙව්වල කතා කරන්නේ. මං දැක්කා හරින් ප්‍රනාන්දු කරු මන්ත්‍රීතුමා මං කඩකට වෙනවා නම කියලා කතා කරන්න සිද්ධ වෙච්ච එක ගැන එදා කියලා කිව්වා. අද කියලා කියනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, 69 ලක්ෂයක් විශ්වාසයක් ඇතුව එතුමාට ඡන්දෙ දුන්නා. මේ රටේ යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. හැබැයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ගැන අහන්න ඕනි මේ රටේ ජනතාවගෙන් නෙමෙයි. මං දැක්ක ඊයේ පෙරේදා වීඩියෝක් යනවා සමාජ මාධ්‍ය හරහා. නොයට බෑනේ, ඔයාගේ පොඩීනේ, ඔයා දුර්වලයිනේ කියලා කියනවා. එහෙමනම් තමන්ගේ ගැන තමන්ගෙත් එක්ක ඉන්න ගෑනු කියන කතා අහගෙන එතුමා නිහඬ වෙන්න ඕනි. රාජ්‍ය නායකින්ට කතා කරන්න හැටි ඉගෙන ගන්න ඕනි. බොරුවට ඇවිල්ලා ටීවී වල ඉස්සර කතා කරන්න හදනවා, රටේ නායකින්ට නිග්‍රහ කරනවා. පෞගිය දවස්වල මහලොකුවට කතා කරනවා සංචාරක ශේෂ්‍යයට උදව් කරන්න ඕනි කියලා. හැබැයි ගිහිල්ලා කොවිඩ් වසංගතය වැඩි කරන්න රැලි තියෙනවා රැස්වීම් තියලා. දැන් කතා කරනවා මනෝ ගණේෂන් අන්න පළමුනි ආසාදිතයා වෙනවා. එයාගෙන් හැදිච්ච පොකුරු විශාල ප්‍රමාණයක් එනවා. එදා ආපු අය මේ වෙනකොට කොවිඩ් වසංගතයේ ආසාදිතු ප්‍රමාණය වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ ඔය වගේ කටයුතු නිසා. ඒ නිසා අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා පෞගිය යහපාලන ආණ්ඩුව කාලේ මේ රට විනාශ කරලා රටේ ආර්ථිකය නැති කරලා රටේ ජාතික ආරක්ෂාව බිඳවටලා කරන්න පුළුවන් වැඩ ඔක්කොම කරලා අද ඇවිල්ලා මේ ආණ්ඩුවේ රාජ්‍ය නායකයන්ට ගහනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගහන්නේ ඇයි? අර කර්ණ කතාවක් තියෙනවා, අඹ තියෙන ගහට තමයි පොළු ගහන්නේ කියලා. මොකද එතුමාගේ ප්‍රතිරූපය වටන්න බොහෝ උත්සාහ
කරනවා
කියලා කියනවා. කියපු තමයි මූලාසන ගන්තිතුමනි ෆේල් වෙලා තියෙන්නේ වගේ අද හැසිරෙන්නේ මේ මිනිස්සු. ඒ නිසා අපි වගකීමෙන් කියනවා මේ ඉතාමත්ම අමාරු අවස්ථාවක්. රටේ ඩොලර් ටික නැහැ, අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගෙන්නන්න විදියක් නැහැ. ගෙවපු අරගත්ත ණය වලට ගෙවීම් කරන්න තියෙනවා ලෝකේ ණයගත්ත තැන්වලට. ණය අරගෙන මහා බැංකුව හොරකම හරහා පිටරටවල් වලට තිබිච්ච සල්ලි ටික ඇද්දා. එව්ව තමයි ඡන්දවලට විපක්ෂයේ මන්ත්‍රීවරු පාවිච්චි කරේ. එව්ව දුන්නයි කියලා කියනවා. අද හොරු ගැන කතා කරනවා. ඔවුන්ට සම්බන්ධ වෙලා හිටපු ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂ අද මෙව්වල ඇවිල්ලා කතා කරන්නේ බෝධිසත්වයෝ වගේ. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි වගකීමෙන් කියනවා අපි මේ කොවිඩ් වසංගතය පාලනය කළ යුද්ධය ජයග්‍රහණය කළා වගේම කොවිඩ් වසංගතය පාලනය කළා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අපි රජයක් හැටියට ඉදිරියේදී කටයුතු කරනවායි කියන කාරණාව මතක් කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. මෙලාට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ඔබතුමාට විනාඩි 22ක කාලයක්
තියෙනවා. මුලසනේ සභාපතිතුමනි, මම මුලින්ම ගරු මුදල් අමාත්‍යතුමාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. ලෝක කොවිඩ් වසංගතයක්, ඒ වගේම ලෝක ආර්ථික කඩාවැටීමක් ඉදිරියේ මේ සියලු අභියෝග හමුවේ මෙවැනි අයවැයක් ඉදිරිපත් කරන්න හැකිවීම පිළිබඳ ගරු මුදල් අමාත්‍යතුමාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. 2019 නොවැම්බර් මාසේ 15 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වෙලා මේ වෙනකොට මාස 24ක් එහෙම නැත්නම් අවුරුදු දෙක කාලයක් වෙනවා. මේ මාස 24න් මාස 20ක්ම අපිට සිද්ධ වුණේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න. මේ කොවිඩ් වසංගතය නිසා රටේ සියලු දේ වලින් බැහැර වෙලා අපට සිද්ධ වුණා මෙරටේ මිනිස්සු ජීවත් කරවීමේ වගකීම බාර ගන්න. ඒ නිසා අද වෙනකොට ඒ සඳහා ප්‍රමුඛ ස්ථානය දුන්න නිසා අද මේ පාලනය කරගෙන අපට ඉදිරියට යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වසංගතයත් එක්ක රට වහන්න සිදුවෙච්ච නිසා ගුවන්තොටුපළ වහපු නිසා සංචාරක ව්‍යාපාරය නැති වෙලා රාජ්‍ය ආදායම් නැති වෙලා ඒ සියලු දේ හැමුවේ තමයි මේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ගුරු වැටුප් වෙනුවෙන් එවැගේම සංවර්ධනය වෙනුවෙන් මේ සියලු දේ සඳහා මේ අයවැය ඉදිරිපත් කරේ කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම ගරු අමතුදල් අමතුතුමාගේ ඒ අයවැය කතාව කරන්න කලින් අද දවසේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරපු කාරණා කිරිප පිළිබඳ මම උත්තර දෙන්න ඕනේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ හැටියට. පළවෙනි එකට අද උදේ විපක්ෂ නායකතුමා කිව්වා කෘෂිකර්ම ඇමති එකක් කියනවා, ලේකම් එකක් කියනවා, රාජ්‍ය ඇමති එකක් කියනවා. මුලින්ම කියන්න ඕනේ අපි කවුරුවත් එකක් දෙකක් තුනක් කියන්නේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාත් රාජ්‍ය අමාත්‍යවරයාත් ලේකම්තුමාත් සියලු දෙනාම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියත් එක්ක අපි හිටගන්නවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂය වගේ තමන්ගේ පක්ෂය ඇතුලේ සජබෑතුලේ ඇතුලේ එකමතයක් තියාගන්න බැරි ප්‍රශ්නයක් අපේ අමාත්‍යංශය ඇතුලේ නැහැ. මුලින්ම එතුමාට එතුමාගේ පක්ෂය ඇතුලේ මතය තියාගන්න කියන්නේ. ඒ නිසාද අමාත්‍යංශය හැටියට ජනාධිපතිතුමාගේ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය ගෙනියන තැන ඇමතිවරයාත් රාජ්‍ය ඇමතිවරයාත් ලේකම්වරයාත් හිටගන්නවා කියන එක සඳහන් කරන්න ඕනේ. ඊළඟට කරු කතාන මුලසනේ සභාපතිතුමනි මේ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තිබුණා. මේකේ ඝනදෙනුවක් ගැන කතා කරලා තිබුණා. මුලින්ම කියන්න ඕනේ අපි චීනෙන් මේ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීම අත්හිටුවීමත් සමගම එහි ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් පැන නැගීමත් සමගම අපි මහකන්නේට හිර වෙලා අපිට පොහොර ආනයනය කරන්න සිද්ධ වුණා නයිට්‍රජන් වර්ගයේ පොහොර. ඒ සඳහා පොහොර ලේකම් කාර්යාලයට ලැබිලා තිබුණේ ඉන්දියාවෙන් ආනයනය කරන ලැබූ අපිට පොහොර වර්ග කීපයක් ඇවිල්ලා තිබුණා. ඒකෙන් හොඳම පොහොර වර්ගය තමයි මේ නැනෝ නයිට්‍රජන් කියන පොහොර වර්ගය හඳුරගෙන ගෙනීම සඳහා කටයුතු කරන්න යෙදුනේ. මේ පොහොර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඒ අවශ්‍ය ටෙන්ඩර් කැඳවලා ඒ වගේම ඇගයින් කමිටු වලට ලක් කරලා ඒ වගේම මිල ගණන් කැඳවලා ඒ සියලු කටයුතු කරලා අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ඒ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා මේක ආනයනය කරන්න කටයුතු කිරීමේදී අපිට දැනගන්න ලැබුණා මේ ආනයනය කරන ලද නයිට්‍රජන් පොහොරවල මිල අධිකයි කියලා. මේක අපිට දැනගන්න ලැබුණෙත් බැංකුවෙන් ලද ලිපියක් අනුව. එනවා මම ජනාධිපතිතුමාට ඒ පිළිබඳව කතා කරලා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම රැස්වීමක් කැඳවලා ජනාධිපති ලේකම්තුමත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් අපේ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමත් පොහොර අමාත්‍යාංශයේ ලේකම්තුමා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ සියලු දෙනා එක මේස් එක ඉඳගෙන මේ ආනයන කරුවා ගෙන්නලා අපි කිව්වා ඔබගේ මිල ඉතාම ඉදලයි, ඒ නිසා මේ මිලට අපට දෙන්න බෑ, එහෙම නැත්නම් අපි වෙනම මේ ආනයන කරන්න කටයුතු කරවයි කියලා. ඒ අනුව ඔහු ඩොලර් 2.5ක් ඔහුගේ මිල අඩු කරෙව්වා. ඒ ඩොලර් 2.5 මිල අඩු කරපු නිසා අපට US මිල 5.2 මිලියන මේ ගණදෙනුවෙන් ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මුලස්සනේ සභාපතිතුමනේ බිලියන 1.7ක් අපිට මේ ආනයන කරුවගේ මේ මුදලෙන් අපිට ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඒ නිසා අපි ඔහු සමග කරලා දෙන ගණදෙනුව එක තමයි. ඒ තමයි ඔහුගේ මිල අඩු කරන්න කටයුතු කිරීම. ඒ අනුව මේ නැනෝ නයිට්‍රජන් පිළිබඳව ඕනෑම ප්‍රමුණාසිරට ප්‍රශ්නයක් තියෙනවා නම් මේක ඇමතිවරයා හෝ රාජ්‍ය ඇමතිවරට ඇඟිලි දික් කරලා වැඩක් නැහැ. මේක රාජ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් පටිපාටියක් හදවලා තියෙනවා. වෙනම ටෙන්ඩර් කමිටි එකක් තියෙනවා. ඔබතුමාලට පුළුවන් කෝප් එකට ඕනනම් කැඳවන්න, කැඳවලා ප්‍රශ්න කරන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මේ මගේ අමාත්‍යංශය යටතේ යම් දූෂණයක් සිදුවලා තියෙනවා නම් ඕන දෙයක් තමුන්නාන්සේලා කියන්න ඕනේ. ප්‍රසිද්ධ විවාදයකට මමත් රාජ්‍යමත්තුමත් එන්නම්, ඔබතුමාලා ඕනේ තොරතුරක් අරගෙන එන්න, අපි කතා කරන්න ලෑස්ති. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ දූෂණයට ඉඩක් නැහැ.
මම අමාත්‍යාංශයට ඇවිල්ලා මුලින්ම කරේ රසායනික පොහොර ආනයනය කරලා ඒ වැරදි කරපු මිනිස්සු අපි ගෙදර යවුවා. වියලේ මණ්ඩලයේ හොරගම් කරපු මිනිස්සු අපි ගෙදර යවුවා. අපි එතනින් පටන් ගත්තේ ඒකට තමයි අපිට ජනවරම දුන්නේ. ඒ නිසා මේ ඕනෙම පොහොර වර්ගයක් ආනයනය කිරීමේ යම් තමුන්නාස්සලට ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න ඒ පිළිබඳ උත්තර දෙන්න අපි ලෑස්ති. ඒ වගේම අපි චීන පොහොර ආනයනය කරා. දැන් අපේ මරික්කාර මන්ත්‍රීතුමා කවුළු එකට සල්ලි ගෙවන්න යනවා කියලා. රජයේ කිසිසේත් අපිට අපි කිව්වේ LC regulations අනුව ඒක ගෙවන්න බැඳිලා ඉන්නවා. හැබැයි අපි උසාවියට ගිහිල්ලා මේක නවත්ත ගත්තා. ඒ නවත්ත ගත්තේ අපට අවශ්‍ය ප්‍රමිතිය නැති නිසා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ අපි කිව්වයි පොහොර රට තුරට ආනයනය කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි ඒ සමාගමට කියලා තියෙනවා එනවා ආපහු ගිහිල්ලා නීත්‍යානුකූල බලපත්‍රයක් අරගෙන මේක නවත රැගෙන ඉන්නේ කියලා අපි යට කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ ඔබතුමාලා එල්ල කරපු චෝදනා මේ කාරණා තුන පිළිබඳව මම පැහැදිලි කරමින් ගරු මුදල් ඇමතිතුමා අද ඉදිරිපත් කරපු අයවැයි එතුමාගේ විශේෂ අවධානය යොමු වුණා මේ යැපුම් මානයන ආර්ථිකය මිදලා නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙනියන්න. එතුමා බලාපොරොත්තු වෙනවා අපේ රටෙන් ආනයනය කරන අල ටික ලුණු ටික මිරිස් ටික අපේ රටට ආනයනය කරන කිරිපිටි ටික මේ රටේ නිෂ්පාදනය කරන්න. ඒක තමයි රජයේ බලාපොරොත්තුව. අපේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට අපේ රටට අවශ්‍ය අල ලුණු මිරිස් ටික නිෂ්පාදනය කරන්න 2024 වෙනකොට මේ සියල්ල මේ රට තුන නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කළා ඉවරයි. ඒ නිසා අපිට විශාල වශයෙන් අපි මිල මුදල් අපි පිටරටට යවනවා මේ ආහාර ආනයනය කිරීම සඳහා. ඒ නිසා අපේ බලාපොරොත්තුව ගරු ඇමතිතුමා ඒ සඳහා අපට ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා වැඩිම වියදමක් දරන ඒ අල ලුණු මිරිස් සියල්ල මේ රට තුල වගා කරන්න. ඒ විතරක් නෙවෙයි අපි ආනයනය කරන බීජ ටික මේ රටේ නිෂ්පාදනය කරන්න ඒ වැඩපිළිවෙල එතුමා අපට බාර දීලා තියෙනවා. ඒ සියල්ල ක්‍රියාත්මක කරන්න අපි අමාත්‍යාංශයේ හැටියට අපි කටයුතු කරනවා. ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධනයට එතුමා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. දැන් මේක විපක්ෂයේ මන්ත්‍රීවරු විහිළුවකට ගන්නවා. දැන් මම අහන්නේ වැවක් හදන්න නැතුව කොහොමද අපි කෘෂිකර්මාන්තය කරන්නේ? දැන් අපේ පැත්තේ ගම්වල පාරවල් ඉතාම දුෂ්කරයි. ඔබතුමා දන්නවා ඔබතුමාගේ ආසනේ කුඩා තේවතු හිමියෝ ඉන්නේ. ඒ කුඩා තේවතු වලට යන්න පාරක් තිබ්බේ නැහැ. එතකොට දළු ටික කඩලා ඔළුවේ තියාගෙන එන්න ඕනේ. ආගෙ එන්න ඕනේ. දළු වලට මිලක් නැහැ. මේ ගමේ පාර හදලා පාරට කොන්ක්‍රීට් දාපුවම දළු ලොරිය දළු කුඩා තේවතු හිමියගේ ගේගාවට යනවා. දළු වලට හොඳ මිලක් එනවා. ඒ නිසා ප්‍රාදේශීය සංවර්ධනය අවශ්‍යයි. පාරවල් හැදෙන්න ඕනේ. වතුර දෙන්න ඕනේ. එතකොටගේ බලාපොරොත්තුව සියලු දෙනාට 20-25 වෙනකොට පානීය ජලය දෙන්න. පාරවල් කිලෝමීටර් ලක්ෂයේ කාපට් කරන්න. මේ සියලු ව්‍යාපෘති වලින් ප්‍රාදේශීය මට්ටමේ විශාල සංවර්ධනයක් වෙනවා. ඒ නිසා විපක්ෂයට විවේචනය කරන්න පුළුවන් මේ පිළිබඳව ගරු කථානායකතුමනි. ඒ වගේම අපි දැක්කා තමුන්නාන්සේලාගේ විවේචනයට ලක්වෙච්ච කාරණා. තමුන්නාන්සේලා මේ බඩු මිල ගැන කතා කරා. බඩු මිල ගැන තමුන්නාන්සේලා කතා කරා. අද වෙනකොට එළවලු මිල ඉතාම අධික ලෙස වැඩි වෙලා තියෙනවා අපි ඒක පිළිගන්නවා. ඇයි එළවලු මිල වැඩි වෙලා තියෙන්නේ? එළවලු මිල වැඩි වෙලා තියෙන්නේ අපි ඔබතුමාලට කියන්න ඕනේ මේ වෙනකොට හැමදාම සාමාන්‍යයෙන් අවුරුද්දක නොවැම්බර් දෙසැම්බර් කියන එළවලු මිල වැඩි වෙන කාලේ. ඒ විතරක් නෙවෙයි ඔබතුමාලා දන්නවා නොවැම්බර් දෙසැම්බර් විතර නෙවෙයි පසුගිය මාස තුනම අධික වර්ෂාපතනයකට අපි මුහුණ දුන්නා. අද මම නුවරලේ දිසාපත්තුමාගෙන් ගත්ත මේ දවස් 22න් දවස් 20ක් වැහැලා දවස් 2යි පායලා තියෙන්නේ. ඒ නිසා මේ නොවැම්බර් දෙසැම්බර් සාමාන්‍යයෙන් එළවලු මිල ඉහට යනවට වැඩිය අමතරව මේ ධාරා නිපාත වර්ෂාව නිසා විශාල හානියක් එළවලු ගොවින්ට සිද්ධ වුණා. පුත්තලමේ සම්පූර්ණයෙන් යට වුණා. මේ සියල්ලත් එක්ක එළවලු වල මිලක් වැඩි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ආනයනය කරන අල ලුණු මිරිස් මේ සියල්ල ආනයනය කරන විශාල බද්දක් අද ෆ්‍රේට් චාර්ජස් වැඩි වෙලා. ඒ නිසා මේක ලංකාවේ පමණක් නෙවෙයි ඔබතුමාලා BBC නිවුස් බැලුවොත් මුළු ලෝකයේ හැම රටකම දශක ගානකට පස්සේ වැඩිම මිල වැඩිවීම ඒ පිළිබඳ සඳහන් වෙනවා. ඒක අපේ රටට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඊළඟට ඔබතුමාලා කතා කරනවා මේ ආණ්ඩුව පෞද්ගලිකකරණය කරනවායි කියලා. අපි අහනවා පෞද්ගලිකකරණය කිරීම තමුනාස්සෙලා වගේ අපි බෞද්ධලිකරණයට ගිහිල්ලා නඩන්නේ නැහැ. රටක් හැටියට මහා පරිමාණ ව්‍යාපෘති වලට විදේශ ආයෝජන අවශ්‍යයි. ඒක නැතුව අපිට යන්න බෑ. ඔබතුමාලගේ කාලේ හම්බන්තොට විකුණපු හැටි අපි දැක්කා. අර්ජුන රණතුංග ඇමතිවරයා දන්නේ නැහැ හම්බන්තොට විකුණනවා. අගමැතිවරයාට ඕනේ කැබිනට් එක දාලා හම්බන්තොට වරාය වික්කා. බිලියන හදන්න ගියපු 1.3 ගෙව්වේ නැහැ. අක්කර 100ක් නිකන් දුන්නා. බිලියන ගානක වංචාවක් සිදු වුණා. හොංකොං බැංකුවකට මුදල් ගණදෙනු වුණා. හම්බන්තොට වරාය විකුණනකොට මේ රටේ වෙච්ච අපරාධය එදා කැබිනට් මණ්ඩලෙ මේවා කවුරුත් කතා කරේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා අවලංගු කරලා වෙච්ච මහා වංචා පිළිබඳ තමුනාස්සලට මතකයි. තමනාසල කරපු කටයුතු. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපිට රටේ මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා නම් අපිට විදේශ ආයෝජන නැතුව බෑ. හැබැයි අපි ඒකේ රටට හිතකර විදියට තමනාසලා වගේ අමුවට විකුණන්නේ නැතුව අමතිවරයා බයිපාස් කරලා යන්නේ නැතුව මේක තුට්ටු දෙකට කුණු කොල්ලට විකුණන්නේ නැතුව ඉතාම සාධාරණ ලෙස ඒ කටයුතු කරලා දිනවා කියන එක තමනාසලට මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔබතුමාලා මේ පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයේ පිළිබඳ අපේ මරික්කාර මන්ත්‍රීතුමා කෝල මහින්ද ආනන්ද මහත්තයාගේ මොකද්ද ගැළවිලා කිව්වලුවද? වගේ කිසිම දෙයක් ගැළවෙන්න බෑ, ගලවන්නත් බෑ මරික්කාර මහත්තයෝ. ඒ නිසා ඒ ඔයා හිතන හැටි තමයි ගලවලා ඉවරයි කියලා. ඒ ඔයාලා හරි කැමැති ඇති ගලවන්න, හරි කැමැති ඇති ඔබතුමාලට.
ඔර් ප්ලීස්.
ඔබතුමා
ඔර් ප්ලීස්. ගරු සංජීව එදිරිමාන් මන්ත්‍රීතුමා මුලස්.
කතා කරන්න මතුවා.
අර බැඳුම් කර වංචාවෙන් සල්ලි ගන්නකොට, ඒ වගේ චෙක් මාරු කරනකොට, ඒ වගේ ඝනදෙනු කරනකොට, එතකොට තමයි රෙදි ගැලවුනේ කාගේ කාගේවත්. ඒ නිසා රජය තීන්දුවක් ගත්තා පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයට යන්න. මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. මමයි විෂයභාර ඇමතිවරයා. ඒකේ අභියෝග තියෙනවා, ඒකේ අමාරුකම් තියෙනවා. නමුත් අමාත්‍යවරයා හැටියට ඒ අභියෝගේ බාරගත්තා. අපේ ගමන යනතුරේ යම් යම් අඩුපාඩුකම් සිදු වුණා නම් අපි ඒක වෙනස් වෙන්න කටයුතු කරා. වැවිලි කර්මාන්ත ඇමතිතුමා, වැවිලි කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ කිව්වහම ජනාධිපතිතුමාගේ තීන්දුව වෙනස් කරා. ඒ නිසා ඒකෙන් අදහස් කරන්න රෙදි ගලවනා කියන එක නෙවෙයි. ඔබ කැමති මේක තියලෙවරලා ඒ තේ කර්මාන්තේ කඩාවැටෙනවා නම් ඔබ කැමති. ඒ නිසා රජ යම් යම් අවස්ථාවලදී සංශෝධනය කරනවා. ඒ නිසා අපිට ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබතුමාලා පාස්කු ප්‍රහාරය පිළිබඳ හැමදාම විවේචන කරනවා. පාස්කු ප්‍රහාරය හරියෙන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඉන්නවා. ඔබතුමාගේ හෘද සාක්ෂියට එකඟව කතා කරොතින් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ 2019 අප්‍රේල් මාසේ. ඔබතුමාලගේ ආණ්ඩුව තිබුණා මාස ගාණක් පාස්කු ප්‍රහාරයට මොකක්ද උනේ කියලා මතකයි. පාර්ලිමේන්තුව ඇතුලේ ජෝගි නටුවා, වෙනම කමිටු තියලා සියලු දේ කරා. හැබැයි ඔබතුමාලා මතක තියාගන්න ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපතිවරයා තමයි පාස්කු ප්‍රහාරය වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරේ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තේ ඔබතුමාලගේ ආණ්ඩුවේ රිෂාඩ් බදුදින් ඇමතිවරයා, ඔබතුමාලගේ ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරපු මිනිස්සු ගණනාවක් අත්අඩංගුවට ගත්තා. අද වෙනකොට විශේෂ අධිකරණේ නඩු දාලා තමුනාසලගේ ආණ්ඩුව තිබ්බනම් අද වෙනකොට පාස්කු ප්‍රහාරයේ කිසි චූදිතෙක් නැහැ, කිසි කෙනෙක් නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙච්චින්දා තමයි පාස්කු ප්‍රහාරය වෙනුවෙන් කිතුණු බැතුමතුන්ට සාධාරණයක් වුණේ කියන එක තමුනාසලට කියන්න ඕනේ. ඒ නිසා තමුනාසල කාටවත් පාස්කු ප්‍රහාරයේ අද දැන් අද බලපුවාම මේ පාස්කු ප්‍රහාරයත් කරලා තින්නේ අපි. දැන් පහසු ප්‍රහාරයේ සැලසුම් කරලා තින්නේ අපි. බලයටපත් වෙලා තින්නේ අපිලු. ගරු කතානායකතුමනි, අපේ පාලන සමයද මේක වුණේ? දැන් හරියට කතා කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් අපි බලයට පැමිණියා කියලා. ඒ නිසා මතක තියාගන්න ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ආරක්ෂක අමාත්‍යංශය කොහමද කටයුතු කරේ? ඔබතුමාලගේ ආණ්ඩුවක් යටතේ ඔබතුමාලා කොහමද තමුන්නාන්සලගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ? තමුන්නාන්සලගේ බුද්ධියස්ස කටයුතු කරපු ආකාරය, තමුන්නාන්සලගේ ආණ්ඩුව කටයුතු කරපු ආකාරය පාස්කු ප්‍රහාර සිද්ධියේ මතකයි. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මාස 8ක කාලයක් තුල, මාස 8ක කාලයක් තුල තමුන්නාන්සලා පාස්කු ප්‍රහාරයේ මෙහෙව ආකාරයත්
මේ අවසරය ඇතුව ගරු ඇමතුමනේ 86 එක යටතේ ඔබතුමාගේ අවසරය ඇතුව ඔබතුමා මට කිව්වා දැන් ජනාධිපතිතුමා අද 10ට සාකච්ඡාවක් තිබිලා තියෙනවා මේ පොහොර සම්බන්ධව. හැබැයි ඒකේ පොහොර ගේන්න තමයි යෝජනා වෙලා තියෙන ඇලර්ට් එකකුත් ආවා දැන් ෆෝන් එකට. ඒක එතකොට ඔබතුමා කිව්වනේ දැන් ලේකම්තුමාත් ඇමතුමාත් එකමතේ ඉන්නවා කියලා. නමුත් අද ජනාධිපතිතුමා තීන්දුව කළා තියෙනවා පොහොර ගේනවා කියන කාරණේ 10 දී සාකච්ඡා. ඒ පිළිබඳව තොරතුරක් කියන්න
පුළුවන්ද?
ගරු මන්ත්‍රීතුමා, වී වගාව සඳහා රසායනික පොහොර ආනයනය කරන්න අද 10 රැස්වීමේ කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ. එතෙන්දි මේ අධික වර්ෂාව නිසා දැඩි හානියට ලක්වෙච්ච එළවලු වගාව වෙනුවෙන් විශේෂිත පොහොර වර්ගයක් ආනයනය කිරීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂණ්ඩාට අවසරය දුන්නා. ඒකන කියන්න කියලා ඒ හැරෙන්න කිසිවක් ගේන්න අවශ්‍ය කටයුතු කළ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, මම ඔබතුමාලට කියාගෙන ආවේ පාස්කු ප්‍රහාරයේ සිද්ධිය පමණක් නෙවෙයි. තමුන්නාන්සේලා ආණ්ඩුවේ කතා කරලා එක එක්කෙනාට ඇඟිල්ල දික් කරලා කියනවා දූෂණ අක්‍රමිකතා ගැන කතා කරනවා. ඔබතුමාලට මතක ඇති ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ, ඔබතුමාලා හදපු ආණ්ඩුව කාලේ කරපු දේවල්, ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ඔබතුමාලා ගැමතුරු කරපු දේවල්, තමුනාසලට මතක ඇති වී අලෙවි මණ්ඩලයේ වී ටික විකුණලා කරපු දේවල්, තමුනාසලට මතක ඇති අහිංසක විදේශ ශ්‍රමිකයන්ගේ රක්ෂණයෙන් කරපු දේවල්, තමුනාසලට මතක ඇති වාහන එකලස් කරලා කරපු දේවල්, තමුනාසලට මතක ඇති බැදුම් කර සිද්ධිය කරපු දේවල් ඒ විතරක් නෙවෙයි මහපොළ වැති ආයතන ගණනාවක් අපිට ඔබට කියන්න පුළුවන් මගේ අමාත්‍යාංශය යටතේ තියෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙන මොකුත් උන්නේ ලැජ්ජයි කියන්න ලැජ්ජයි කියන්න විජේසිරි මන්ත්‍රීතුමා ඇමතිවරයාගේ දුව දළු කිලෝ එකෙන් රුපියල් 20ක් ගත්තා දළු කිලෝ එකෙන් රුපියල් 20ක් ගත්ත ආණ්ඩුවක් දළු කිලෝ එකෙන් රුපියල් 20ක් ගත්ත ආණ්ඩුවක් ඒ තරමට තමුන්නාසෙලා පත් වුණා ඒ තරමට වැවිලි කර්මාන්ත ඇමතිවරයා පත් වුණා දළු ටික වික් එහෙම ටෙන්ඩර් කරේ නැ එදා ඔබලා රුපියල් 65ට විකුණපු එක බැලුවට වැඩක් නැ කතා කරන්නේ නැ ඒ විතරක් නෙවෙයි ඔබතුමාට මම ඕනනම් කියන්නම් ඔබතුමාට ඕනනම් කිය හන්තානේ අක්කර 100ක් නෝනට ලියාගත්තා අයිතියක් නැ දැන් එල්ආර්සී එකෙන් ඔක්කොම අහුවෙලා තියෙනවා ඒ ඊඩම හිමිකාරියක් හැටියට ශාමින් කිරියල් අහුවෙලා නැ හැබැයි අක්කර 100ක් අනුර දිසානායක මහත්තයා ලියාගෙන තියෙනවා නෝනට ඒ පිළිබඳ තව ටික දවසකින් ඒ සියලු තොරතුරු අපි බාර ලබා දෙන්න කටයුතු කරනවා ඒ නිසා කිසිම අයිතියක් නැති ඉඩමක් ඔබතුමාට කියන්න ඕනේ අනුර දිසානායක මහත්මයා කිසිම ඔහුට කිසිදු අයිතියක් නැහැ ඒකේ බිරිඳට ඉඩම ලබා ගන්න එල්ආර්සී එකෙන් මම වගකීමකින් ඔබතුමාට කියන්නේ එල්ආර්සී එකෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ලියුමක් දෙනවා ඇය මේ ඉඩමට හිමිකාරියක් නෙවෙයි කියලා ඒ හිමිකාරියක් නෙවෙයි කියන ඉඩමට තමන් විශේෂභාර රැමතිවරයා හැටියට ඉඳද්දි තමන්ගේ බිරිඳට අක්කර 100ක් ලියලා දෙනවා මේ තමයි තමුන්නාසලගේ ආණ්ඩුව කටයුතු කරපු ආකාරය ඇමතිතුමා ලියනවා ඒ විතරක් නෙවෙයි කබීර් රෂීම් ඇමතිතුමා ඊළඟට කලින් ඉඳපු වැවිලි කර්මාන්ත ඇමති තමන්ගේ බෑනට හන්තානේ බංගලාව නිකන් දෙනවා තමන්ගේ බෑනට හන්තානේ බංගලාව නිකන් දෙනවා ඒවා මතක තියාගන්න අද හෝටල් හදාගෙන මහා පරිමාණ කටයුතු කරනවා හන්තානේ බංගලාව බෑනට නිකන් ලියලා දෙනවා නෝනට අක්කර 100ක් නිකන් ලියලා දෙනවා ඒ තමයි තමුන්නාන්සේලගේ ආණ්ඩුව කටයුතු කරපු ආකාරය තමුන්නාන්සේලා කතා කරනවා අද මේ ආණ්ඩුවට පිළිබඳ චෝදනා පිළිබඳ ඒ නිසා ඔබතුමාලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව විවිධ විදියට කතා කරනවා අපි අහනවා පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සත්ව පහක වංචාවක් කරයි කියලා වැලි යටේක වංචාවක් කරයි කියලා පුළුවන් නම් තමුන්නාන්සේලා ඔප්පු කරන්න මම එදත් හැමදාම කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දූෂණ වංචාවකට සම්බන්ධයි කිව්වොත් මෙතුමා වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් අයින් වෙනවා කියලා. ඒ නිසා එතුමාට ඡන්දය දුන්නේ. එතුමාට ජනවරම දුන්නේ ඒකට නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුව එතන නැහැ. තමුන්නාන්සේලා උත්සාහ කරනවා විවිධ චෝදනා එල්ල කරන්න. තමුන්නාන්සේලා උත්සාහ කරනවා විදුලිය දේවල් දාන්න. ඒ නිසා ඔබතුමාලට පුළුවන් මේ ආණ්ඩුව ඇතුලේ සිදුවෙන ඕනෑම කටයුත්තකට ඔබතුමාලගේ ආණ්ඩුව තියෙන කාලේ අපිට කැඳවන්න බෑ. හැබැයි ඔබතුමාලා අපි ඕනෑම අමාත්‍යාංශයක් කූප් කමිටුවට කැඳවන්න. ඔබතුමාලා අපි ඕනෑම අමාත්‍යාංශයක් ගිනුකාරක සභාවට කැඳවන්න. ඔබතුමාලා තොරතුරු දැනගැනීමේ පන්නතට ඕනෑම දෙයක් ගන්න. අරගෙන හොයලා බලන්න. හොයලා බලලා ඒවා හොයලා බලලා ඇමතිවරේ රාජ්‍ය ඇමතිවරේ. එහෙම නැත්නම් ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා කියලා තමුන්නාන්සේලාට පුළුවන් නම් ඔප්පු කරන්න. තමුන්නාන්සේලා කටයුතු කරන්න. තමුන්නාන්සේලා වර්තමානයේ පොහොර ගැන කතා කරනවා. පොහොරවල ප්‍රමිතිය ගැන කතා කරනවා. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ පොහොර ගෙනාපුවටි අපි දැක්කා. 2015 20 කොහොමද ගෙනාවේ? ඇමතිගේ කාමරේ ලැබ් රිපෝට් වෙනස් කරේ. බිලියන 7ක හොර පොහොර එළියට දැම්මා. ලැබ් රිපෝට් වෙනස් කරා. මහින්දානන්ද අලුත්ගමකට තිබ්බ චීනෙන් අහපු එකේ ලැබ් රිපෝට් එක වෙනස් කරන්න. මටත් තිබුණා වෙනස් කළා නැව ඇතුළට ගන්න. හැබැයි අපි ඒක කරන්න දුන්නේ නැහැ. අපි ප්‍රමිතියෙන් පොර දුන්නේ නැහැ. තමුන්නාසලා අවුරුදු 5ක්ම මේ රටට ගෙනාපු රසායනික පොහොරවල තමුන්නාසලා හැම අවුරුද්දකම විකට ගාතිපතිවරයා කියනවා. තමුන්නාසලා ලැබ් රිපෝට් වෙනස් කරලා ප්‍රමිතියෙන් යුක්ත නැති පොහොර තමුන්නාසලා ගොවියට බෙදුවයි කියලා. අපි එතෙන්ට අරගෙන ගියේ නැහැ. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට අපිට තියෙන අභියෝගයක් ජනාධිපතිතුමා බාර දීලා තියෙනවා මේ පරිසර හිතකාමි කෘෂිකර්මාන්තය. ඔබතුමාලා කියනවා රටේ ආහාර හිඟයක් ඇති වෙයි. ඔබතුමාලා කියනවා බුහිතෙක් මවන්න හදනවා රටේ ආහාර හිඟයක් ඇති වෙයි කියලා. අපි ඔබතුමාලට කියන්න ඕනේ රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. පසුගිය යලකන්නේ අපි හෙක්ටයාර් ලක්ෂ 5ක් වගා කරා. මේ මහකන්නේ අපි වගා කරනවා හෙක්ටයාර් ලක්ෂ 8ක්.
ගරු ඇමතිතුමා තව විනාඩි 2යි.
අද ගොවියා හෙක්ටයාර් ලක්ෂ 6මාරක් වගා කරලා ඉවරයි. තව ලක්ෂ 1මාරක් තව මාසයක් වෙනකොට වගා කරලා ඉවරයි. ඒ කියන්නේ යල සහ මහ 2021 අපි ලක්ෂ 13ක් වගා කරනවා. ලක්ෂ 13ක් වගා කරනවායි කියලා කියන්නේ මතක තියාගන්න V මෙට්‍රික් ටන් මිලියන 5.3ක් අපි නිෂ්පාදනය කරනවා. ඒක හාල් වලට පරිවර්තනය කරාම මෙට්‍රික් ටන් මිලියන 3.4යි. අපේ රටේ මාසික අවශ්‍යතාවය කිලෝ 195000යි. ඒ කියන්නේ අපිට අවුරුද්දකට මහල් ඕනේ වෙන්නේ මේ අවුරුද්දට ලබන අවුරුද්දේ ගත්තත් අපිට අවශ්‍ය වෙන්නේ අපිට මෙට්‍රික් ටන් මිලියන 2.1යි. අපිට 3.4ක් තියෙනවා. අපි මේ මහකන්නේ ගත්තොත් මේ මහකන්නේ තාම අපි ගොයන් හදනවා විතරයි. මේ මහකන්නේ ලක්ෂ 8ක් අපි වගා කරලා තියෙනවා. අපි ලක්ෂ 8ක් හෙක්ටයාරයකට 4.5යි කාබනික කියලා 4යි කියමු. ඒත් මිලියන 3ක් අපි විනිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ හාල් මෙට්‍රික් ටොන් මිලියන 2ක් අපිට මේ යලකන්නේ හාල් තියෙනවා පෙබරවාරි වෙනකන්. අපි පෙබරවාරි කපලා හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් කියන්නේ ඉදිරි මාස 10ට 2023 හැම 2022 හැම මාසයකටම අපට හාල් තියෙනවා. ඒ නිසා හාල් වල හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඔබතුමාලා අනිවිත බියක් ඇතිකරන්න හදනවා. මිනිසුන්ට කණ්ඩ නැති වෙයි. දැන් ගිහිල්ලා බලන්න. ඔගොල්ලෝ ගොවියෝ පාරට දැම්මා පොහොර නැහැ කියලා. ගොවියෝ වගා කරන්න ගොවිබිමට යන්න එපායි කිව්වා. අද ගොවියා ගොවිබිමට ගිහිල්ලා හෙක්ටයාර 650,000ක් වගා කරලා ඉදිරි මාසේ 108,000ම අපි වගා කරන්න කටයුතු කරනවා. ඒ නිසා ආහාර හිඟයක් ඇති වෙයි කියලා. ඔබ අනියත බියක් හදුවට කිසිදු ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මතක් කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.